කරු ලක්ෂමන් කිරියල්ල මැතිතුමාට මිනිත්තු 13ක් කාලයක්
තියෙනවා. ගරු නියු ජගතාරාගතුරුනි, ඇත්ත වශයෙන්ම මේ පදත දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි රජයේ බංකොලොත් වුණාම IMF එනවා, ජාත්‍යන්තර සංවිධාන පස්සේ දුවනවා, ජනාධිපතිතුමා කියපු විදිහට හිඟා කඩනවා. හැබැයි රටේ සාමාන්‍ය ජනතාව බංකොලොත් වුණාම අද ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ දේපළ උගස් තියලා තියෙන්නේ, කනකර උගස් තියලා තියෙන්නේ. දැන් ඉතුරුලා තියෙන මේ ගෙදර තියෙන චංචල දේපළ විතරයි. අයිස් පෙට්ටිය, වාහනය, ටීවී එක. දැන් මේ පරද ගේන්නේ ඒ වගේ දේපළ බැංකුවකට තියලා යම්කිසි මුදලක් ලබා ගන්න. ඉතින් ගරු අමැතිතුමා කිව්වා මේ ද්‍රෝහශීලතාවය වැඩි කර ගන්න කියලා. ඒක එක පැත්තක් හරි, නමුත් අනිත් පැත්ත තමයි දැන් සාමාන්‍ය ජනතාවට දැන් උග්‍රසට තියෙන දෙයක් නැහැ. ඉඩම උගස් තියලා, කනකර උගස් තියලා, දැන් ඉතුරුලා තියෙන ගෙදර තියෙන අයිස් පෙට්ටියයි ටීවී එකයි කාර් එකයි. දැන් එව්වත් උගස් තියලා මුදලක් ලබා ගන්න මාර්ගයක් තමයි අද මෙතුමා ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි දන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාව ඉන්න තත්ත්වෙදී අපිට විරුද්ධ වෙන්න බෑ. මොකද මේ අය කරන්නේ නායකාරයෝ මේ කරන්නේ. ආණ්ඩුවම ලෝකෙටම ඩාය වෙලා. අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් ගෙවන්න ඕන ණය. දැන් අවුරුදු දෙකකට ණය ගෙවලා නැහැ. ඒකයි මේ ෂෝ එක දාගෙන ඉන්නේ. මම හැමදාම ඔබතුමාට කියනවා අවුරුදු දෙකකට ණය ගෙවලා නැහැ. ණය ගෙවන්න නැතුව හොඳට රඟපාඩුව. ඉතින් ඇත්ත වශයෙන්ම අපේ අර්බුදයට බොල. දැන් අපේ ගරු ඇමතිතුමා කිව්වා මේ බුදල්ලා භාත්‍යාශයේ ලේකම්තුමා බොහොම කනගාටු වුණා එතුමාගේ පෙන්වාදීම් ගැන කියලා. ගරු ඇමතිතුමනි, ගරු නියෝජ්‍ය කතාටාගතුමනි, මම ඔබතුමාට හැමදාම කියනවා I don't want to disturb men. මේ මම කතා කරන්නේ disturb කරන්න එපා, යන්න පැත්තකට. මේ කච්චේරියක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කතාරේති බව ඔබතුමාට හැමදාම කියනවා මහා බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි මේ පාර්ලිමේන්තුවට කිව්වද රට බංකොලොත් කියලා කිව්වද? නියෝජ්‍ය ඇමතිතුමා කිව්වද? දැන් ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පෙන්වාදීම් වෙන කිව්වා බංකොලොත් වෙන්න කලින් කවුද කිව්වේ මහා බැංකුවේ හරි මුදල් අමාත්‍යාංශයේ හරි අපේ රට බංකොලොත් වේගෙන යනවා කියලා කිව්වද? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි මේ කාත් එක්කවත් පෞද්ගලික අමනාපයක් නැහැ. පාර්ලිමේන්තුවටයි මුදල් බලය තියෙන්නේ. අපිට ඒයි දැනුම් දෙන්න තිබ්බා. මොකද 20, 21, 22 මුදල් කමිටුවේ සභාපතිකම කරුවේ ආණ්ඩුවේ අය. ඒක විපක්ෂයට දෙන්න තිබ්බේ. අපිට දෙන්නේ නැතුව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට දුන්නා ස්ථාවර නියෝග අත්හිටවලා. මහා බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි ගරු නියෝජ්‍ය කතානායකතුමෝ මේක හැංගුවා. රට බංකොලොත් කියලා හැංගුවා මේ අවුරුදු 3ක්. ඒකයි මගේ ප්‍රශ්නේ. කවදද ඒක හෙළිදරව් උනේ? හෙළිදරව් උනේ ගරු නියෝජ්‍ය කතානායකතුමෝ දවසක් මතකදී මැයි මාසේ 2022 මහා බැංකුවේ ප්‍රධානියන් ආවා අපිට දේශනයක් දෙන්න. ඒ දේශනයක් දෙන්න ආවාම මම හැව්වා කොච්චර තියෙනවද කියලා සංචිතේ. මොකද එතුමා කිව්වේ only $20 million. එහෙම කිව්වට සෙන්ට්‍රල් බැංක් නිවුස්ලෙටර් එකේ තියෙනවා $2.5 billion. නිවුස් ලීටර් එකේ තියලා 2.5, මෙතුමා කියලා only $20 million කියලා. එදා තමයි අපි දැනගත්ත රට බංකොලොත් කියලා.
ඕඩර් ප්ලීස්. මුලාසනය සඳහා ගරු ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා.
ඉතින් ඉතින් මගේ තර්කය මහා බැංකුවේ නිලධාරී කෙනෙක්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරී කෙනෙක්වත් කිසිම දවසක මේ පාර්ලිමේන්තුවටවත් එහෙම නැත්නම් පුවත්පත් සාකච්ඡාවක් හරි තියලා කිව්වේ නැහැ රට බංකුලොත් කියලා. ඒකළු විශාල වැරැද්දක් එනුවේ. ඇත්ත වශයෙන්ම ගරු මුදල් ලැබෙතුමා ඒ අය දඩුවම් කරන්න තිබ්බා. දැන් තමුන්නාතලා මොනවද කරලා තියෙන්නේ? මේ මහා බැංකුවේ නිලධාරීන් හැම ආණ්ඩුවත් එක්කම යම් යම් දේවල් කෙරුවා. අපි ඒවා විතර කතා කරන්න ඕනේ නැහැ. එම නිසා මේ දේශපාලනයට සම්බන්ධ වෙලා හැංගුවා. එයා හැංගුවා. දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පෙන්වා දී බංකොලොත් වෙන්න කලින් පෙන්වා දුන්නද? බංකොලොත් උරයි පස්සේ යම් යම් ඒගොල්ලෝ පෙන්වා දෙන්න පටන් ගත්තා. දැන් එතුමා මට හිනාගේ එතුමා කියලා තිබ්බා මගේ භාර්යාව විතරයි දන්නේ මගේ මානසික තත්ත්වය කියලා. රට බංකොලොත් වේගෙන යනවා මගේ භාර්යාව විතරයි මගේ මානසික තත්ත්වය දන්නේ කියලා. භාර්යාවට කියලා වැඩක් නෑනේ රටට කියන්න ඕන. රටට කියන්න ඕන. වර්තමාන මහා බැංකුවේ අධිපතිතුමාවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාවත් කිසිම දවසක රටට හෙළි කෙරුවේ නෑ. පාර්ලිමේන්තුවට හෙළි කෙරුවේ නෑ. රට බංකොලොත් කියලා. දැන් තමුන්නාන්සේලා මොකද කරලා තියෙන්නේ? මේ ගරු සභාපතිතුමනි, I want your attention. දැන් මහා බැංකුවේ තාම චාරිත්‍ර දන්නේ. බංකොලොත්තුමා මේක හොඳින් අහගෙන ඉන්න. දැන් මහා බැංකුව බංකොලොත් වෙන එක හැංගුවා. කවුරුවත් පාර්ලිමේන්තු එකකවත් කිව්වේ නැහැ බුදුහා දන්නවනේ. දැන් මේගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ? මේ බංකොලොත් රට බංකොලොත් කරපු මහා බැංකුවේ නිලධාරීන්ට 70%ක පඩි වැඩි දීලා 70%ක you have increased their salary by 70%. කොහොමද ඒක කරන්නේ? මම ලයිට් එක කියන්න බට වෙලා දැන් මේගොල්ලෝ තමයි මහා බැංකුව තමයි ඇවිල්ලා කියන්නේ පටිතදි කරගන්න ස්ටාෆ් එක අඩු කරගන්න මුළු රටටම උපදෙස් දෙන්නේ ඒගොල්ලෝ. ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය අධිපති ඔහුගේ වැටුප මේ මහා බැංකුවේ 712,000කින් වැඩි කරලා තියෙනවා. ගරු සීමලපටිය මෙතුමා, I'm speaking to the minister, please don't disturb me. නියෝජ්‍ය අධිපතිගේ පඩිය 712,000කින් වැඩි කරලා තියෙනවා. ඒක හරිද?
ගරු ඇමතුමා,
of course.
මේ වෙලාවේ ගරු සභාපතිතුමනි, කවුරුත් අඩුම පඩියකට රට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් ලෝකේ හැමතැනකම මහා බැංකුවල වැටුප් තලයන් ගොඩක් ඉහළයි. ඒකට හේතුව තමයි ඊටාම මේ ඉහළ ගණයේ ආර්ථික විද්‍යාඥයින් මෙතන රඳවා ගන්න අවශ්‍ය නිසා. දැන් අපි බැලුවොත් මම හොයලා බැලුවා 2022-23 කාලේ මහා බැංකුවේ ඉන්න සේවක සංඛ්‍යාවෙන් 99% දෙනෙක් ලංකාව අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ ඔය සාමාන්‍ය ශ්‍රේණියේ ඉන්න 1000කට ආසන්න ප්‍රේ කියන්නේ 10%. ඉතින් ඔවුන්ට අවුරුදු 3කට වතාවක් තියෙනවා මේ සාමූහික ගිවිසුමකින් වැටුප් වැඩි කෙරෙන්නේ. අපි ඒ වැටුපත් වැඩි කරන්නේ නැතුව මේ වෙලාවේ සේවය කරනවා නම් හොඳයි. ඉතින් එවැනි පසුබිමක් තුළ මහ බැංකුවට තියෙන ස්වාධීන අයිතියක් හේතුවට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න අවශ්‍යයි. නමුත් මම කියන්නේ රටේ සියලු දෙනාට මම අමාරුයි, අපිට පුළුවන් නම් හොඳයි අඩුවට වැඩ කරන්න. හැබැයි එහෙම රටක් නෙවෙයිනේ මේ. ඒ නිසා අපිට දැන් විවිධ පාර්ශ්වයන් මේ ඒ වෙනුවට මේ ආදේශන නොමැති රාජකාරි සඳහා අපිට යම් යම් විශේෂ තා දක්වලා මේ ඕන් රඳවා ගන්න අපේ රටේ වෙලා තියෙනවා. ඒක තමයි තත්ත්වය.
කතා කරනවා.
මෙතුමා කියනවා මේ මහා බැංකුවට විශේෂ දක්ෂතා තියනයි කියලා. මේගොල්ලෝ බංකොලොත් කරුවේ රට මොකද්ද මේ විශේෂ දක්ෂතාවය? ඔබතුමාට තියෙනවා ඊට වඩා හැකියාව. මේගොල්ලෝ අවුරුදු තුනක් බුදීගෙන හිටියා. එක්කෙනෙක්ගේ පඩිය මේ මන්ත්‍රීවරු කරුණාකරලා මේක අහගෙන ඉන්න. හත් නියෝජ්‍ය අධිපතිගේ පඩිය ලක්ෂ හතේ ඉඳලා දාසේ ලක්ෂයට වැඩි කරගෙන මේ වගේ දිග ලයිස්තුවක් තියෙනවා. කාර්යාල කාර සහායක ගේ පඩිය 70 දාගි වැඩි කරගෙන. මං ගරු ඇමෙතුමා මං ඔබතුමාට කියන්නේ එහැට බලයක් නැහැ. පොඩ්ඩක් බංගියෙදේ ඒ අය කොලේ වාල වැඩේ කළා තියෙන්නේ. මෙන්න මේක දෙන්න ගරු ඇමෙතුමාට දෙන්න. මං ගරු ඇමෙතුමාට පැහැදිලි කරන්න. දැන් ඉංග්‍රීසි පදතේ තියෙන මෙහෙම notwithstanding anything to the contrary in any other written law. ඒ කියන්නේ වෙන මොනම නීතියක ලිඛිතව තිබ්බත් the governing board may appoint, remove employees of the central bank and may prescribe by rules regarding the remuneration. හරි මේ ඉංග්‍රීසියකේ තියෙනවා notwithstanding anything to the contrary in any other law. සිංහලකේ තියෙන්නේ පාලක මණ්ඩලය විසින් මහා බැංකු සේවා නියුක්තියන්ගේ පත්කිරීම ඉවත් කිරීම කළ හැකි අතර ඔවුන්ගේ පරිශ්‍රමික ඇතුළු ඔවුන්ගේ සේවා නියුක්ති නියම කොන්දේසි නිශ්චය කරන්න පුළුවන්. බට් පාර්ලිමේන්තුවට එන්න ඕන. සිංහලකේ අධිකරණය ගණගන්නේ සිංහලකේ නෑ වෙන නීතියක කුමක් තිබ්බත් කියලා. සිංහලකේ නෑ. එමුතුම මම ඔබතුමාට කියනවා මේක නීති විරෝධී නීති විරෝධී ගේමක්. මේක භාව නවත්තන්න.
ගරු එමුතුමා
එතුමා ඉතා වැදගත් කරුණක් පෙන්ලා දෙන්නේ. නමුත් මහා බැංකුවේ ස්වාධීනතාවය අපි පසුගිය වර්ෂයේ පන්තකින් තවත් ශක්තිමත් කරා. ඒ අනුව මහා බැංකුවේ තියෙන මේ ගිවිසුමක් අනුව වසර තුනෙන් තුනට මේ වැඩිවීම කරන්නේ පාලක මණ්ඩලයට ඒක තීරණය කරන්න අයිතියක් තියෙනවා. හැබැයි මහා බැංකුවේ මේ පඩි ගෙවන්නේ අපේ ඒකාබද්ධ අරමුදලෙන් නෙවෙයි, ඔවුන්ගේ ගිණුමෙන්. ඒ නිසා මම මේ කියන්න යන්නේ නැහැ මේ තියෙන කාරණා පිළිබඳව. හැබැයි එවැනි ස්වාධීනත්වයක් මහා බැංකුවට තියෙනවා. ඉතින් ඔබතුමා පෙන්වා දෙන කරුණු මේ අපේ මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට ඔබතුමා පෙන්වා දෙන කරුණොත් මම මේ පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම
ස්තුතියි.
ගරු සභාපතිතුමනි, මේ ස්වාධීනත්වය කියන්නේ මේ පාර්ලිමේන්තුව මගහැරීම නෙවෙයි, පුදුම දෙයක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරරුගේ පඩිය පව අපි අනුමත කරනවා. එතකොට මහා බැංකුවේ නිලධාරීන්ගේ පඩිය මේව 70% වැඩි කර ඒගොල්ලන්ට පුළුවන් ඒක ගණනය කරන්න. නමුත් පාර්ලිමේන්තු අවසරය වුණා බලන්න සිංහලකේ නෑ ගරු ඇමෙතුමා. ලිඛිත නීතියක
ගරුතුමා තව විනාඩි 2 කාලයක්
සිංහල එකයි ඉංග්‍රීසි එකයි වෙනස්. ඉංග්‍රීසි එක අඩුව පුළුවන්. නමුත් අධිකරණය ගණකන සිංහල එක ඉංග්‍රීසි එකේ තියෙන notwithstanding anything to the contrary in any other written law. ඒක ඉංග්‍රීසි එකේ තියෙන්නේ. ඔබතුමත් ලෝ කෙනෙක්ද? එතකොට නමුත් සිංහල එකේ ඒක නැහැ. මේ අය කොලේ බාල උතුබලව රවට්ටලා මේ වැඩේ කරලා තියෙන්නේ. මේක නීති විරෝධී ගෙවීමක්. තමුන්නාසෙලා මේක නැහැතු නැත්නම් අපි ඉදිරියේදී මේ මුදල ඒ අයගේ ගාය කරනවා. ඔබතුමා ගන්න නීතිපතිගේ උපදෙස් මම අවංකව ඔබතුමාට කියන්නේ. මේගොල්ලෝ කොලේ වහලා මොකද අවුරුදු තුනක් මේගොල්ලෝ කොලේ වැහුවා. රට බංගලොත් තියෙන කියන්නේ පාර්ලිමේන්තු එකටවත් කෝප් එකටවත් ෆිනෑන්ස් කමිටි එකටවත් කිව්වේ නැහැ. ඒගොල්ලෝ කොහොමද ගැලවුම් කාර්ය වෙන්නේ? ඒගොල්ලෝ කොහොමද ගැලවුම් ඒගොල්ලගේ පඩි අඩු කරන්න තිබ්බේ? ඒගොල්ලගේ පඩි අඩු කරන්න තිබ්බේ. මං දැක්ක මහා බැංකුව අධිපතිතුමා කියනවා මම කිව්වේ නෑ රට බංකුවලත් කියන බංකුවේ ණය ගෙවන්න බෑ කියන එක. හැරෙන හැරෙන පැත්තට දිව දෙකේ කතා. එයා මේ ආණ්ඩුවත් එක්කත් වැඩ කෙරුවා, මහින්ද රාජපක්ෂත් එක්කත් වැඩ කෙරුවා. ඒකනේ මහින්ද රාජපක්ෂ තාරාපතිකවත් දීලා හැරියේ. මම ඔබතුමාට කියනවා දැන් මෙහෙම බැංකුවේ මහා බැංකුවට මෙහෙම පැඩි වැඩ කරගන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ.
ඔබතුමා කාලය අවසන්යි.
අල්ටෙක්ටු රාජ්‍ය සේවකයාගේ පැඩි සීළු රාජ්‍ය සේවක කීයේද ඉල්ලන්නේ? අර මේ වෛද්‍ය වෘත්තිකයේ 35000 ඉල්ලුවේ. 35000 ඉල්ලුවේ. අන්තිමට ඒගොල්ලෝ කිව්වා දෙකෙන් බගුවක් දෙන්න. අපි දෙකෙන් බගුවක් සෙටල් වෙන්නම් කියලා. කරු අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. දුන්නේ මේගොල්ලෝ නියෝජ්‍ය අධිපතිගේ පඩිය 107කින් වැඩි කරගෙන. පල්ලෙයාට එනවා 7යි 5කින් වැඩි කරගෙන 4කින් වැඩි කරගෙන මාසික පඩිය. මට වෙලාව නැහැ මේක කියවන්න. මම ඔබතුමාට පිටිපතක් දෙන්නම්. මම ඔබතුමාගෙන් අහනවා මේ ඇයට මෙහෙම මුදල ලැබිය යුතුද? මේ ඇයි අපිට කියන්නේ පටිතදි කරන්න කියලා? අපේ ස්ටාෆ් එක ලියුම් ගිහින් ස්ටාෆ් එක අඩු කරගන්න පඩි ගෙවන්න බෑ කියලා හැමතැනම ලියුම් අරිනවා. එතකොට මම ඔබතුමාට අවසාන වශයෙන් කියන්නේ එතකොට මේගොල්ලන්ට ඕන දෙන්නේ පෙන්ෂන් එක හදාගන්න පුළුවන්. දැන් ශේෂාධිකරණයෙන් ආටිගලටයි WD ලක්ෂ්මණටයි කබ්‍රාල්ටයි ඒගොල්ලෝ වැඩි කාර්යය වුණා. ඒගොල්ලෝ සෙන්ටර් බැංකේ එකේ හිටුම කට්ටිය. එතකොට ඒ අය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුවා කියලා ශේෂාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. දැන් ගරු ඇමතිතුමා දැන් ඒ අයටත් මේ වාසිය දෙනවද? ශේෂාධිකරණ තීන්දුව කබ්‍රාල්ටයි WD ලක්ෂ්මණටයි ආටිගල්ටයි විරුද්ධව තියෙනවා. දැන් මේ ඔබතුමා කියන විදිහට ඒ විශ්‍රාම ගිය අයගෙත් දීමන ඕන විදිහට වැඩි කරගන්න පුළුවන්. මම ඔබතුමාට කියනවා ඔවුන්ට පදිය ඩිටර්මින් කරන්න නිශ්චය කරන්න අයිතිය තියෙනවා. හැබැයි ඒක පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවට එන්න දු කරන්න බෑ. ඒගොල්ලෝගේ පුද්ගලික සල්ලි තිබෙවුවා. පුදුමනේ වෙන කොහෙද ඔක තියෙන ශේෂාධිකරණ ඔහොම තියෙනවද? ඉට් හැස් ටු කම් ටු පාර්ලිමන්ට්. ඉතින් පාර්ලිමේන්තුව අයිතිය පාවා දෙන්න එපා. ඔබතුමා නීතිපතිගේ උපදෙස් අරන්. මොකද ඉංග්‍රීසි එකයි සිංහල එකයි වෙනස්. සිංහල එක තමයි නීති පිළිගන්නේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සානකියන් රාසමාණික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
Thank you. අද ඇත්තටම විශේෂ වශයෙන්ම මේ 50 කීපයක් සංශෝධනය කරන්න මේ පාර්ලිමේන්තුව ඉදිරිපිට යෝජනා වෙලා තියෙනවා. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි, මේ වෙනකොට ලංකාව තුළ කර්මාන්ත ගත්තම මං හිතන්නේ පහුගිය අවුරුද්ද ඇතුළත කර්මාන්ත 230,000කට වඩා වහා දමලා තියෙනවා. ඒ වගේම තමයි මේ අවුරුද්ද විතරක් එන්වයරන්මන්ට් ලයිසන්ස් නැතුව එන්වයරන්මන්ට් ලයිසන් එක රිනියු කරලා නැහැ කර්මාන්ත. දැන් මේ ජනවාරි ඉඳන් 4,000ක් පමණ රිනියු කරලා නැහැ. ඉන්වෙස්ට්මන්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ රිනියුවල් එක 7,000ක් කරන් නැහැ. කියන්නේ මේ අවුරුද්ද ඇතුළත තව 11,000ක් දැන් මේ වෙනකොට වැහි යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෝඩ්ගේජ් කරපු ඉඩම් මේ මෝඩ්ගේජ් කරපු ඉඩම් නැත්නම් රජයට නැවත ණය ගෙවන්න බැරුව නැත්නම් මේ කම්පැනි හරහා ණය ගෙවන්න බැරුව නැවත වාරයක් සන්ත කරගන්න යන රිකවර් කරගන්න යන ඒවා පිළිබඳව පොඩි ටයිම් ෆ්‍රේම් එකක් ඉල්ලුවා. මං හිතන්නේ මොරටෝරියම් එකක් ඉල්ලුවා ඒක ගෙවන්න පොඩි කාලයක්. හැබැයි මේ වෙනකොට රට තුල මේ ආයෝජකයන්ට පොඩි සුළු කර්මාන්තවලට කිසිදු සහනයක් 2024 අයවැය හරහා අයවැය සුරංගනා කතා තිබ්බට මේ කිසිදු සුළු කර්මාන්තවලට කිසිදු සහනයක් ලැබී නැති නෑ කියන එක ඉතා පැහැදිලිව
මේ සුළු කර්මාන්ත අයිතිකාර කට්ටිය කියන මම ඔබතුමාගේ කතාව මම එනගම පාර්ලිමේන්තුවේ එනගම අහගෙන ආවා. ඔබතුමා මේ උද්ධමනයේ මේ අවුරුදු තුළ අඩු වෙලා තිබීම පිළිබඳව එහෙම සඳහන් කරා. හැබැයි ඔබතුමා දන්නවා හයිපර් ඉන්ෆ්ලේෂන් තිබ්බේ 2022 දී. හයිපර් ඉන්ෆ්ලේෂන් තිබ්බන් පස්සේ අපේ බඩු මිල 100 200 300 කින් පවා වැඩි වුණා. එතකොට පහුගිය අවුරුද්ද තුළ මේ අවුරුද්ද තුළ ඉන්ෆ්ලේෂන් අඩු වෙලා තියෙන එක ඒක ඇත්තටම එතනින් එහාට තව වැඩි වෙනවා නම් ඒක මේ ආණ්ඩුව අරුම පොදුම ආණ්ඩුවක් වෙනවනේ. මොකද හයිපර් ඉන්ෆ්ලේෂන් වලින් පස්සේ හරිනම් ඍණ ඉන්ෆ්ලේෂන් මේ අවුරුද්දේ ඍණ අගයක් තියෙන්න ඕනේ. ආණ්ඩුවේ රාජකාරිය හරියට කරලා තියෙනවා නම් මේ අවුරුද්දේ ඍණ අගයක් තියෙනවා. ඉතින් තාමත් ඉන්ෆ්ලේෂන් සිංගල් ඩිජිට්ස් වල තියෙනවා කියලා කියන එක මම හිතන්නේ මේ ආණ්ඩුවේ හැකියාවක් හෝ ආණ්ඩුව කරලා තියෙන මේ රට වෙනුවෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. හැබැයි හරියට නොකර කියන එක තව සනාථ කරන දෙයක් කියලා තමයි බාන්නේ. ඒ වගේම තමයි මට පෙර කතා කරපු ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා කිව්වා, හිටපු ඇමතුමා කිව්වා මේ රට බංකොලොත් වීම පිළිබඳව අපේ ගරු අග්‍රාමාත්‍යතුමාත් හිටපු අග්‍රාමාත්‍යතුමා හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් මෙතන ඉන්නවා. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම බැසිල් රාජපක්ෂ ෆිනෑන්ස් මිනිස්ත්‍රියකේ නිලධාරීන් මේ සියලු දෙනා මේ ආර්ථිකය විනාශ කිරීම පිළිබඳව වගකිය යුතු පුද්ගලයන් කියන එක උසාවියෙන් කිව්වා. හැබැයි උසාවියෙන් ඒක පිළිබඳව කිසිදු දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වන්දි ගෙවන්න ඕන කිව්වා වගේ වන්දි නැත්නම් ඒ මුදල් නැවත ගෙවන්න ඕන කියලා කිව්වේ නැහැ. හැබැයි මේ වෙනකොට ඒක පිළිබඳව ඒක එතරම් නිවුස් එකක් පමණයි. ඒ උසාවියේ තීන්දුවක් ලැබුණා රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මේක ගැන පරීක්ෂා පාත්තල මේ නඩු තීන්දුවක් දීලා තිනවා. මේකට හේතු වෙන්න ඕන කට්ටිය මේ රට විනාශ කරපු කට්ටියට විරුද්ධව එතනින් එහාට ගත්ත ක්‍රියාමාර්ගයක් මේ වෙනතුරු අපිට කිසි දැනක දකින්න බෑ. ඒ වගේම තමයි දැන් මේ පාස්කු ප්‍රහාරය කවුද කරේ, පාස්කු ප්‍රහාරය මොකක්ද උනේ කියලා චැනල් 4 නාලිකාවෙන් ආවා. ඊට පස්සේ ජනාධිපතිතුමා මොනවද කිව්වේ? අපිට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. අපි රට තුල පරීක්ෂණයක් කරමු කියලා කිව්වා. හැබැයි මේ වෙනතුරු ඒව එහෙම යට ගිහිල්ලා තියෙන්නේ. දැන් අද මාතෘකාව වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය කොහොමද දිනන්නේ. මම දැක්කා අපේ හිටපු ජනාධිපතිතුමත් කියනවා මේ විධායක ක්‍රමයේ අහෝසි කරන එක පිළිබඳව රනිල් ගිහැටි අපි දන්නවනේ, බලමු එයා සමහරට ඒ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් අද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නැහැ. රට තුල ඉදිරි ජනාධිපතිවරණයක් දිනන්නේ කොහොමද? ඉදිරි ජනාධිපතිවරණයට මොන මොන දේවල් කියලාද රටේ ජනාධිපතිකම දිගටම තියාගන්නේ? අද මේක තමයි ප්‍රධාන මාතෘකාව. අපි දැක්ක සංචාරක කර්මාන්තය පිළිබඳව විශාල මේ අවුරුද්ද තුළත ලක්ෂ 3 ගානක් සංචාරක ඇවිල්ලා කියලා තියෙනවා. ඒ සංචාරකයන්ගේ ආපු ලාභය බැලුවම, ඒ කියන්නේ සංචාරකයන්ගෙන් රටට ඇවිල්ලා තියෙන විදේශ විනිමය බැලුවම, ඔබතුමාලගේ බජට් එක අනුව කියපු රෙවනිව් ටාගට්ස් වල කියපු එකයි දවසකට සංචාරකයෙක් රට තුළ වියදම් කරන්න පුළුවන් කියලා තියෙන මිලයි අතර විශාල පරතරයක් තියෙනවා. ඒ සංචාරකයේ හැමෝම, ඒ කියන්නේ සංචාරක කර්මාන්තයෙන් රටට ලැබෙනවා කියලා කියපු මුදල, රටට ලැබුණා කියලා කියන විදේශ විනිමය, ඒ සංචාරකයේ ගාණයෙන් බෙදුවම එක සංචාරකයෙක් මේ රට තුල ඉන්න දවස් කීයද ඒ ප්‍රමාණය බැලුවමත් ඉතාම සුදු ප්‍රමාණයක් තමයි වියදම් කරන්න රට තුල. ඉතින් මේ සංචාරක කර්මාන්තයේ දියුණු වෙනවා කියන එක තනිකර සංචාරකයේ රට තුලට එන ප්‍රතිශතය නැත්නම් එන සංඛ්‍යාව විතරක් නෙවෙයි, ඒ රට තුලේ සංචාරකයේ වියදම් කරන මුදලත් බලන්න ඕනේ. එහෙම නැතුව අපි ඇවිල්ලා මේ සංචාර කර්මාන්තය ගැන මෙච්චර ප්‍රමාණයක් එනවා, සංචාරකයන්ගෙන් මෙච්චර ආදායමක් රටට එනවා කියලා ජනාධිපතිතුමා අතකොට ෂර්ට් එකක් දාගෙන ගාල්ල ගිහිල්ලා බල්ලා කියලා, මේක රට දියුණු කරන ක්‍රමයක් නෙමෙයි. මේකට වඩා ඉතාමත්ම හරි වැඩපිළිවෙලක් නැත්නම් අපිට ආයෝජන රට ඇතුළට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ වෙනතුරු රජයේ මගින් ඉදිරිපත් කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉෂුස් ටික ගත්තම අපිට මේ ආර්ථික ප්‍රශ්න, ආර්ථික අර්බුදය මුළු ලංකාව පුරාම තියෙනවා. හැබැයි උතුරු නැගෙනහිර ගත්තම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට මේ අපේ මේ ජනතාවගේ ගැටලු මේ පාර්ලිමේන්තුවේ කියනවා නම් ඇත්තටම දෙමළ භාෂාවෙන් මේක කියන්නත් ඕනේ. මොකද නැත්නම් අපිට චෝදනා කරන පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා ඉවරලා රටේ දෙමළ ජනතාව, උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න කියලා. ඒක නිසා උන්මෙලේ ඉඳ නාට්‍ය පොරතලවිලේ ඉන්ද්‍ර වඩක කලක මක්කල් අඩාවද ඔට්ටුමොත්ත இலங்கையிலே வாழ மக்களுடைய பிரச்சனைகளை தீர்த்து வைக்கிறதுக்கு சில சட்டமூலங்களை பாராளுமன்றத்துக்கு கொண்டு சில சட்டங்களுக்கு மாற்றங்களை இன்று நீங்க கொண்டு வரதுக்கு முயற்சிக்கிறீங்க. ஆனால் வடக்கு கிழக்கிலே தமிழ் மக்கள் முகம் கொடுக்கும் பிரச்சனைகளை தீர்க்கக்கூடிய வகையான சட்டமூலங்கள் இந்த பாராளுமன்றத்துக்கு, அதாவது வடக்கு கிழக்கு மக்கள் எதிர்பார்க்கும், வடக்கு கிழக்கிலே வாழும் மக்கள் எதிர்பார்க்கும் மாற்றங்களை கொண்டு வருவதற்கு இந்த அரசாங்கத்துடைய எந்த எந்த ஒரு ஏற்பாடும் இல்லை. இந்த டிஆர்சியை பொறுத்தளவிலே அது அரசாங்கம் சர்வதேசத்தை சந்தோஷப்படுத்துறதுக்கு கொண்டு வரும் ஒரு முன்மொழிவை தவிர வடக்கு கிழக்கு மக்கள் இந்த சட்டமூலத்தை நிராகரித்திருக்கிறார்கள். ஏனென்றால் டிஆர்சியை பொறுத்தளவிலே உண்மை கண்டறியும் ஆணைக்குழுவோ ஏதோ அதுக்கு ஒரு பெயரை வைத்து இதிலே நீதி அந்த கொல்லப்பட்ட மக்களுக்கு நீதி கிடைக்கிறதுக்கு எந்த ஒரு வாய்ப்பும் இதனூடா இல்லை. இன்று வடக்கு கிழக்கில் இருக்கும் காணாமாக்கப்பட்டவருடைய சங்கமா இருக்கட்டும், ஏனைய சங்கங்கள், சிவில் சமூக அமைப்பு எல்லாம் நிராகரித்திருக்கிறார்கள். ஏன் நிராகரித்திருக்கிறார்கள் சொன்ன எத்தனையோ ஆணைக்குழுவுக்கு முன்பாக வந்து தங்களை அவலங்களை சொல்லி இதுவரைக்கும் எந்த ஒரு தீர்வையும் காணாத பட்சத்திலே அரசாங்கம் இந்த புதிய சட்ட மூலங்களை கொண்டு வருவது தங்களுக்கு தேவையான விடயங்களை சர்வதேச சமூகத்துக்கு சொல்வதற்காக, தாங்கள் இந்த நாட்டிலே தமிழ் மக்களுடைய பிரச்சனையை தீர்க்கிறதுக்கு நாங்கள் முயற்சியிருக்கிறோம் என்றதை காட்டுவதற்கு மட்டுமே தவிர தமிழ் மக்கள் எதிர்பார்க்கும் தீர்வு எந்த ஒரு தீர்வு இதுவரைக்கும் முன்வைக்கவில்லை. உண்மையிலே எங்களுடைய அதிகாரம், அரசியல் அதிகாரங்கள் எங்களுக்கு தரப்பட வேண்டும். ஒரு புதிய அரசியல் அமைப்பினூடாக எங்களுடைய தமிழ் மக்களுடைய கையிலே, தமிழ் மக்களுடைய பிரதிநிதிகளுடைய இடையிலே கைகளிலே அரசியல் அதிகாரம் வழங்கப்பட வேண்டும் என்றதிலே எந்த முன்னேற்றமும் இதுவரைக்கும் இல்லை. நான் நேற்றைய தினம் கூட கௌரவ ஜனாதிபதியுடைய ஒரு உரையை பார்த்திருந்தேன். அதிலே ஒரு ஜனாதிபதி தேர்தலை குறிவைத்த மாதிரியாக இருந்தது. ஜனாதிபதி தேர்தலுக்கு ஒரு தேர்தல் வரப்போகிறது, இந்த தேர்தலுக்கு முன்பாக தமிழ் மக்களுடைய பிரச்சனையை நான் தீர்க்க தயாராக இருக்கின்றேன், ஏதோ இந்திய ஒரு முதலீடு ஏதோ ஒன்று ஒரு சம்மேளனம் தான் இந்த உரை இருந்தது. நன்றி. அதாவது இன்று வடக்கு கிழக்கு எடுத்தால் ஜனாதிபதி ஒரு விடயத்தை சொல்றார், தான் இந்த தமிழ் மக்களுடைய பிரச்சனையை தீர்க்க தயார் என்றார். நேற்றைய தினம் கூட ஜனாதிபதி செயலகத்திலே ஒரு கூட்டம் நடந்தது. இந்த கூட்டத்திலே ஒரு நாலு இடங்கள், குச்சவெளி பிரதேச செயலக பிரிவுக்கு உட்பட்ட நாலு புதிய விஹாரைகளை இந்த நாட்டினுடைய இந்த பௌத்த மதத்துக்கு மிக தேவையான விஹாரம் என்று நேற்று பேசப்பட்டிருக்கு. அப்ப இன்று வடக்கு கிழக்கிலே இருக்கும் குச்சவெளி மக்களுடைய பிரச்சனைகளை தீர்க்கிறதுக்கு விட இன்று இந்த நாலு விஹாரைகளை பற்றித்தான் ஜனாதிபதி செயலகத்திலே பேசப்படுகிறது. எங்களுடைய மக்களுடைய அடிப்படை பிரச்சனை, இந்த தொல்பொருள் பிரச்சனையை வைத்துக் கொண்டால் மட்டக்களப்பு மாவட்டத்திலே நெல்கல்மலை என்ற பிரதேசத்திலே குடும்பிமலைக்கு பக்கத்திலே ஒரு புதிய விஹாரை ராணுவ முகாமத்துக்குள்ள கட்டுறதுக்கான ஏற்பாடு நடக்குது. மட்டக்களப்பிலே ஒரு சில வீதி புனரமைப்புக்கு ஆர்டிடியிடம் நாங்கள் கேட்கும் பொழுது நிதி இல்லை என்று சொல்வார். ஆனால் இந்த விஹாரைக்கு மட்டும் 700 மீட்டருக்கான, அதாவது அதுல எந்த ஒரு குடியேற்றங்களும் இல்லை, தமிழ் மக்களும் இல்லை, சிங்கள மக்களும் இல்லை, ஒரு புதிய விஹாரை அமைத்து அதுக்கு போறதுக்கு 700 மீட்டர் புதுசாக பாதை அமைக்கிறார்கள். அப்ப இது யாருடைய காசு? எங்களுடைய மக்களுடைய வரி காசை எடுத்து எங்களுடைய வடக்கு கிழக்கு மக்களும் இந்த வரி காசை கட்டுறாரு. அந்த வடக்கு கிழக்கு மக்களுக்கு எதிரான செயல்பாடுகளை ஈடுபட்டுறார்கள். ராணுவ முகாங்களை அகற்றது பற்றி பேசினால் ஜனாதிபதியுடனான சந்திப்பிலே ராணுவ முகாங்களை அகற்றதுக்கு இணக்கம் தெரிவிக்கிறார். ஆனால் இங்கு வந்து பார்த்தால் அமைச்சர், ராஜாங்க அமைச்சர் அதுக்கு மாறாக சொல்றார், மாவட்ட அபிவிருத்தி குழுவிலே இந்த பேசி தீர்க்கப்பட்டு இணங்கப்பட்டு அகற்றப்பட வேண்டும் என்று சொன்ன குறுக்கமடம் முரக்கட்டாஞ்சன போன்ற முடிவு செய்கிறேன், ராணுவ முகாங்களை அகற்றுவதை பற்றி பேசும் பொழுது இல்லை அதுக்கு இணக்கம் இல்லைன்னு சொல்றாரு. சரி, மக்களுடைய இந்த பிரச்சனை அரசாங்கத்துடைய கொள்கையின் அடிப்படையில் தமிழ் மக்களுக்கு எதிரான செயல்பாடை தாங்கள் நாங்கள் இருப்போம் என்று அவங்க நிலப்பாடு இருந்தாலும் ஆக குறைந்தது விவசாயம், இந்த விவசாயம் போன்ற விடயங்கள்லாத அன்றாட எங்களுடைய மக்களுக்கு தங்களுடைய வாழ்வாதாரத்தை உயர்த்தக்கூடிய வகையான திட்டங்களை கூட அமல்படுத்த அரசாங்கம் தவறி இருக்கின்றது. கடந்த போகத்திலே முடிவு செய்கிறேன், பெரும் போகத்திலே நெல் கொள்வனவு செய்ய முடியவில்லை. நிலக்கடலை கச்சான் செய்கிறவருடைய கச்சானை சந்தைப்படுத்த போனால் அரசாங்கம் இறக்குமதி செய்யறதுக்கு தடையா இருந்தாலும் நாட்டுக்குள்ளே நிலக்கடலை வந்திருக்கு, அந்த காரணத்தால் இந்த விலை இல்லை என்று சொல்றாரு. அப்ப இவ்வாறு யானை வேலி எடுத்தாலும் கூட 100,000 கிலோமீட்டர் யானை வேலி அமைப்போம் என்று வந்த அரசாங்கம் இன்று நாங்கள் கிராமம் கிராமமாக சென்று அந்த வனவிலங்கு அதிகாரியோடு இருந்து யானை வீர சவரணி நிலைக்கு வந்திருக்கு. அப்ப இது இவ்வாறாக ஒரு ஜனாதிபதி தேர்தலை குறிவைத்து தமிழ் மக்களை மீண்டும் ஏமாற்ற நீங்கள் முயற்சி எடுக்கிறீங்கன்றது மிக தெளிவாக தெரிகிறது. ஆனால் இந்த வருடத்தில் நீங்கள் தமிழ் மக்களுக்கான ஒரு அரசியல் தீர்வை வழங்குவதற்கான ஆரம்ப நடவடிக்கையிலாவது நீங்கள் எடுக்காம விட்டீங்கன்னால் இந்த அரசாங்கம் என்ன பொய்களை சொன்னாலும் மீண்டும் ஆட்சிக்கு வர முடியாது என்றதை ஆணித்தனமாக இந்த சபையில் நான் சொல்கிறேன்.
நன்றி. கருமந்துமா இலங்கட கரு விஜித ஹேரத் மந்திரி துமா உபதுமாட்ட வினாடி அட்டக கால அத்தீனோ
கரு முலாசனருட மந்திரி துமனி முதல் பிலிபந்தவ கத்தாக்கரத்தி விசேஷம் சாக்கச்சா லக்குனா மகாபேங்குவே நிலதாரியின் லக்ச ஹத்தக்கிம் படிவடி கரகத்துக்கு பிலிபந்து மகாபேங்குவே சுவாதீனத்தை பிலிபந்தவ கதாக்கரண விழாவே அப்பமே பிரஷ்னை மதுக்கரா திரா ஜாத்தியந்திர மூல்யார முதலே ஏ பணவப்பு கொந்தேசி வல்ட்டை அட்டவேலா அசீமித சுவாதீனத்தையாக நிதாசாக துன்னாம மே வென தத்தே இன்னைக்கு பலவினி பிரதிபலே மேக் தவ இசராட்ட முனாவேது கிலா கியன்ன பெஹ திரு அட்டே ஜனதாவ தவசகட்ட ருப்பியால் பணஹாக் சியக் வெடியும் ஹம்ப கரகன்ன பெறுவ இன்னி ருப்பியால் பணஹாக் சியக் தவங்கே ஆதாயமட்ட எக்குத்து கரகன்ன பெறுவ இன்னி தேவனி முகத்தகதி லக்ஷ ஹத்தக்கிங் படிய வெடிக்கிற கன்வா கேனேக்கு මේ රටේ කිසි කෙනෙකුට අනුමත කරන්න පුළුවන් සාධාරණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඔබතුමාලා මොන උත්තර දුන්නත් මොන පැහැදිලි කිරීම කරත් ඒක වැරදි. ඒ වැරද්ද නිවැරදි කරන්න යම් මැදිහත් වීමක් මුදල් ඇමතිවරයා විසින් ගත යුතුයි කියන එක මුලින්ම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අපේ රටේ දේශපාලනයේ තීරණාත්මක වෙනසක් කරපු එක තමයි ගෝල්ෆේස් අරගලේ. ගෝල්ෆේස් අරගලයට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වුණා. ඒ සහභාගි වෙච්ච ජනතාවගේ අපේක්ෂාව වුණේ වංචාව දූෂණයෙන් තොර මේ රටක් අලුත් රටක් නිර්මාණය කිරීම. එදා මුහුණ දීපු ඒ ආර්ථික ප්‍රපාතයත් එක්ක ජනතාව අරගලයට මැදිහත් වුණේ. දේශපාලනයේ ඓතිහාසික වෙනස්කමක් කරපු තැනක් තමයි ගෝල්ෆේස් පිට්ටනියේ ගෝටා ගෝම් කියන ස්ථානය. ඒක අරගලේ සංදිස්ථානයක් වුණා. නමුත් ඉතිහාසයේ ඛේදවාචකය, දැන් ඔබතුමන්ලා ආර්ථිකය මෙහෙවන්න හදන්නේ කැසිනෝ ආර්ථිකය තුළ. මීට කලින් අවස්ථාවක මේ පාර්ලිමේන්තුවේ මේ කැසිනෝ අලුතෙන් බලපත්‍ර දීම පිළිබඳ ප්‍රශ්න කරපු වෙලාවේ ඔබතුමා කිව්වා බලපත්‍ර දීලා නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිව බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ බලපත්‍ර නිකුත් කරපු පිටපත් මේ සභාවට ඉදිරිපත් කරා. කොළඹ විතරක් නෙමෙයි නුවර, ගාල්ල, ලංකා ව්‍යාපනයේ එවැනි තැන්වල පවා අලුතෙන් කැසිනෝ ශාලා පටන් ගන්න දැන් අවසර දෙමින් යනවා. ඉතින් ඉතිහාසයේ සරදම කියන්නේ අර ගෝල්ෆේස් පිට්ටනියේ ගෝටා ගෝහෝම් ඒ අරගල භූමියත් ඔබතුමන්ලා දැන් කැසිනෝ හලක් ආරම්භ කරන්න බලපත්‍ර දෙන්න යනවා. මේක කොයිතරම් සාහසිකද බලන්න. මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරපු ස්ථානේ දැන් ඔබතුමන්ලා නාගරික සංවර්ධන අධිකාරිය හරහා චීන සමාගම නම චීන සමාගමක තියෙන චීන සමාගමක නමක් තියෙන ආයතනයකට එතන තමයි බලපත්‍රය දෙන්නේ. හැබැයි චීන සමාගමේ නම තිබ්බට ඒ කැසිනෝ ශාලාව පිටිපස්සේ ඉන්නේ මීගමුවේ කුප්‍රකට සූදුකාරයෙක්. ඒක තමයි කවුරුත් දන්නේ ඇත්ත. ඉතින් ඔබතුමන්ලා මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ ඓතිහාසික දේශපාලන වෙනස්කමක් කරපු ස්ථානෙම මේ සඳහා තෝරගැනීමම ජනතාවට කරන ඇත්තටම ජනතාවගෙන් පිළිගැනීමක්. ඒ අරගලේ ජනතාවගෙන් පිළිගැනීමක්. ඒ නිසා මේක කරන්න එපා. මේ ආර්ථිකය හසුරවන්න ඔබතුමලට වෙන ක්‍රම නැති හින්දාද මේ කැසිනෝ ආර්ථිකය ගෙනල්ලා අර කියන ස්ථානෙම කැසිනෝ ශාලාවකට අවසර දෙන්න හදන්නේ? ඉතින් ඒක බරපතල වැරද්දක් කියන එක මම මතු කරන්න කැමතියි. ඒ වගේම මේ රජයේ ආයතන විකිනිල්ලෙදි දිගින් දිගටම සිද්ධ වෙන දේ unsolicited proposals දාලා කිසිදු tender ප්‍රතිපාටියක් නැතුව procurement procedure එකක් නැතුව තමන්ගේ හිතවතුන්ට ආයතන විකුණන එක. ඉතින් පහුගිය කාලේ අපි දැක්කා විසුම්පාය. විසුම්පාය කියන්නේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. එදා සුදු අධිරාජ්‍යයන් ඒක පාවිච්චි කරේ හමුදාමය කටයුතු සඳහා. පස්සේ කාලෙකදී මේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයා අනුර බණ්ඩාරනායක මහත්මයා, ඒ වගේම හිටපු අගමැතිවරයා දීමු ජයරත් මහත්මයා ඒ නිල කාර්යාල විදිහට පාවිච්චි කරපු තැන. ඔබතුමන්ලා අද කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතුව ඒක එක්තරා ආයතනයකට විකුණන. විකුණන්න යද්දී අඩුම ගානේ රජයේ තක්සේරුවට සරිලන විදියට විකුණන්න එපා. ඒකවත් කරන්නේ රජයේ තක්සේරුව ඉතා පැහැදිලිව සදේශක්ෂේරුව ආරංචි විදියට තියෙන්නේ බිලියන 9ක්. හැබැයි ඔබතුමාලා දෙන්න යන්නේ බිලියන 4.5ට. ඒ කියන්නේ භාගයට භාගයක්ම පාඩු. ඒතර අපි අහනවා, ප්‍රශ්න කරනවා රජයේ තක්සේරුවේ නිල වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මම දැක්කා නාගරික සංවර්ධන ඇමතිවරයා කියලා තිබුණා රජයේ තක්සේරුවට අඩුවෙන් අපි එක දෙන්නේ නැහැ කියලා. හැබැයි රජයේ තක්සේරුව කීයද කියලා කියන්නේ නැහැ. හැබැයි මාධ්‍ය මගින් ඉතා පැහැදිලිව වාර්තා කරලා තිබුණා රජයේ තක්සේරුව බිලියන 9යි කියලා. ඒතර බිලියන 9කට තක්සේරු කරපු එක කොහොමද හෝටලයකට බිලියන 4.5ට දෙන්නේ? ඒක කවුද තීරණය කරේ? ඒ බිලියන 4.5ක පාඩුව කවුද දරන්නේ? එතන තමයි අතයට ගනුදුනු වෙන්නේ. එතන තමයි වංචාව සිද්ධ වෙන්නේ. ඒක ඒ ඒ ඒ විසුම්පාය මේ රටේ ඓතිහාසික වැදගත්කමක් තියෙන තැන ඒක පාවිච්චි කරන්නේ මොන උමනා වෙනුවෙන්ද කියන එක රජයට ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න පුළුවන්. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි බිලියන 4.5ක් පාඩුවට දෙන්නේ කොහොමද?
රජයේ තක්සේරුවට වඩා
මම තමයි විනාඩි දෙකක කාලයක් තියෙනවා.
අන්න ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් මේ සභාවට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ගරු මුදල් ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති ජාතික ලොතරැයි මණ්ඩලය මීට ඉහතදී 2022 දී ගොවිසෙත ටිකට්පත් මුද්‍රණයේදී මාස 4ක කාලය සඳහා අර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වෙනත් ආයතනයකට දුන්නා. ඒ ආයතනයට දීම හරහා ඒ කියන්නේ 2022 මැයි මාසේ 12 ඉඳලා 2022 සැප්තැම්බර් මාසේ 5 වෙනිදා දක්වා වෙච්ච මාස 4ක DPG එකට දීපු එකත් එක්ක මිලියන 500ක අලාභයක් වෙලා තියෙනවා. ඒ ටිකට්පත් මුද්‍රණයේදී. ඒතුර මේ මිලියන 500ක අලාභය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න ඒක කොහොමද සිද්ධ වුනේ? ඒ ආයතනයට මාස 4ක කාලයකට తాවකාලිකව ඒක දුන්නේ කොහොමද? එතෙන්දි වෙච්ච ගනුදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න කියලා මුදල් ඇමතුමාගෙන් ඉල්ලා සිටින ගමන් අවසන් වශයෙන් ගරු මුලසිර අරුත් මන්ත්‍රීතුමනි දැනට විදේශ අමාත්‍යාංශයට අනුබද්ධව තානාපති කාර්යාලයට අනුයුක්ත කරලා තියෙන වාණිජ නිලධාරීන්. ඒ වාණිජ නිලධාරීන්ගේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න රජය දැන් කටයුතු කරනවා. තුර ජාත්‍යන්තර ගිවිසුම් මත්සන් කරද්දී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මත්සන් කරද්දී මේ නිලධාරීන් සහ මේ ආයතනයේ තමයි විශාල කාර්යභාරයක් කරේ. ඒ සෆ්ට හරි ඒ පෞගිය කාලේ අත්සන් කරපු හැම ගිවිසුමකදීම රටට අවාසි කොන්දේසි මොනවද වාසි කොන්දේසි මොනවද කියලා දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කරලා ඒ ගිවිසුම් සම්පාදනය කරපු නිලධාරීන් සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ ඒකකයක් වහලා දාලා ඒ අයිති වෙළඳ අමාත්‍යාංශරුත් ඒක අයින් කරලා ඒක ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කරලා දැනට අලුතෙන් කිසිවක් බඳව ගන්න නැතුව දැනට ලෝකේ විවිධ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කළ තියෙන මේ නිලධාරීන්ව වහම කැඳවලා මේක විඩ්‍රෝ කරන්න යන එක ජාතික අපරාධයක්. ඒක විදේශ ගිවිසුම් මත්සන් කරද්දී අපිට බරපතල හානිදායක තත්ත්වයන්ට මුහුණ දෙන තත්ත්වයක්. ඒ නිසා එයත් වහම අවධානය යොමු කරන කීමෙන් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.
මට කෙටි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. විද්‍යාරත් ගරු මන්ත්‍රීතුමා වැදගත් කාරණා කිහිපයක් කිව්වා. මේ විශේෂයෙන්ම මහා බැංකුවේ අටුපැඩීම මුදල් අමාත්‍යාංශයෙන් පාලනය කරන්න බෑ ගරු සභාපතිතුමනි. ඒක ඔවුන්ගේ මේ ඔවුන් මේ පණතෙන්ම උන්ට ඒක අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඔවුන් අවුරුදු 3කට වතාවක් මේ ඔහුගේ ගිවිසුම මගින් මේ වැඩි කර ගැනීම කරනවා. පාලක මණ්ඩලය තමයි අවසාන තීරණය ගන්නෙ. ඉතින් මේක ඒකාබද්ධ අරමුදලෙන් කරන ගෙවීමක් නෙවෙයි ඔවුන්ගේ ගිවිසුම. මම විශ්වාස කරන්නේ මේ වෙලාවේ වැටුප් පැඩි නොකරගෙන කාටවත් වැඩ කරන්න පුළුවන් නම් හරිම හොඳයි. හැබැයි මේ විශේෂ ශ්‍රමය ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නකුත් මහ බැංකුවට තියෙනවා. අපි ඒ පැත්තත් අවධාරණය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම රජයේ කිසි වෙලාවකත් මේ රටේ පුද්ගලයන්ට කැෂිනෝ ශාලා ඕනේ තරම් විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අලුත් කැෂිනෝ ශාලාවක් විවෘත කරනවා නම් රුපියල් බිලියන 10ක් ගාස්තුවක් අය කරනවා ගරු මේ අලුත් කැසට් එකෙන් සභාපතිතුමනි. ඒ කියන්නේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම පහසු නෑ. ඒ බිලියන 10 දෙන්නේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන්. අපේ රට කැසිනෝ සඳහා මෙන්න සංචාරකිනුත් ඉන්නවා. ඒ නිසා තමයි මෙතෙක් ක්‍රියාත්මක නොවුණු ලාංකිකයේ කැසිනෝ ශාලාවකට යනවා නම් අපි දැන් ඩොලර් 50ක් ඔවුන්ගේ ගන්නවා එක වතාවකට. ඩොලර් 50ක් කියන්නේ කීයද කියලා ඔබතුමා දන්නවා. ඒක අපි තව අවුරුදු දෙකකින් ඩොලර් 200ක් බවට පත් කරනවා. ඒ කියන්නේ රුපියල් 60,000ක් ගෙවල තමයි ලාංකිකයෙක්ට යන්න වෙන්නේ. ඒ කියන්නේ ලාංකිකයෙක්ට නෙමෙයි අපි මේවා කැෂිනෝ ශාලාවක් දානවා නම් දාන්නේ විදේශීය සංචාරකයා සඳහා පමණමයි. ඒ වගේම මේ විසුම් පාය වෙන්න පුළුවන් වෙන ඕන තැනක් වෙන්න පුළුවන් විවෘතභාවයෙන් සහ රජයේ තක්ෂේරයට අඩුවෙන් මේ ප්‍රතිවගත කරන කිරීමක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයේ කාරණාවක් එතුමා කිව්වා. මම ඒක අදම ඔයලා බලන්නත් බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි.
ගරු ඇමතුමා, ඔබතුමා කිව්වා මේ ඒකාබද්ධ අරමුදලට සම්බන්ධයක් නැහැ. සෙන්ට්‍රල් බැංක එක මුදල් පඩි වැඩි කරන්නේ ඒගොල්ලන්ගේම මුදල් කමිටුවේ තීරණයක් මත කියලා. හැබැයි අවසාන වශයෙන් කැබිනට් එකේ ඔතොරිටි එකට යටත්ව තමයි ඒක තියෙන්නේ. ඒ නිසා එහෙම කියලා ඒකාබද්ධ අරමුදලේ මුදල් ගියේ නැතුවට රාජ්‍යයේ මුදල් තමයි ඒකට යන්නේ. ඒ නිසා එතුමාලා මේ මුදල් පඩි විදිහට ගන්න රාජ්‍යයට එකතු කරලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කැබිනට් ඩිසිෂන් එකකින් ඒක වෙනස් කරන්න පුළුවන් කියලා.
කරු ඇමතුමා.
මම මේ මේවා නිවැරදි කරන්න යනවා නෙවෙයි ගරු සභාපතිතුමනි. මේකේ තියෙන තත්ත්වය මම වාර්තා කරන්නේ. ඉතින් එතුමා උගත් කෙනෙක් හැටියට පෙන්වා දෙන මේ කරුණුත් සියල්ලම ග්‍රහණයට අරගෙන අපිට කරන්න පුළුවන් කාරණාවක් මේ කතා බහට කරන කාරණාව පිළිබඳ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඊළඟට ගරු රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, බොහොමත්ම ස්තුතියි. අද සාකච්ඡාවට ගැනෙන 50 පන සංශෝධන පිළිබඳව ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය සිම්ලාපිටි මැතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒක වගේම විටින් විට එතුමාගෙන් අහපු සමහර ප්‍රශ්නවලට එතුමා පැහැදිලි පිළිතුරු දීමක්ද කළා. ඒ නිසා මම මේක අවස්ථාව කරගන්නවා මුලාසන අරුර මන්ත්‍රීතුමනි, අපේ ආර්ථිකය නිසි මගට හැරවීම සඳහා අපි ගත යුතු සමහර ක්‍රියාමාර්ග පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. ඒකට හේතුව මේ පාර්ලිමේන්තුවට විටින් විට ඉදිරිපත් කරන අනපනත් මගින් අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ මේ නිසි මගට හැරවීම සඳහා යම් යම් සානු බල ලබා දීම. ඒ වගේම මූලාසන අරුර මන්ත්‍රීතුමනි, මේ කාල සීමාව තුළ අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් සමාජ මාධ්‍යවලත් ඒ වගේම විවිධ සාකච්ඡාවන් වලත් සමහරක් අවස්ථාවල මුද්‍රිත මාධ්‍යවලත් සාකච්ඡාවට ගැනෙනවා. මේ මත දෙක පිළිබඳව කෙටියෙන් අදහස් දැක්වොත් එකක් තමයි අපේ කලාපේ විශේෂයෙන් ඉන්දියාවේ ආර්ථිකයේ ඇතිවන ප්‍රසාරණය, අපි කියන මේකට ස්පිල් ඕවර් ඉෆෙක්ට් එක කියලා. ඒකෙන් වාසි ලබාගෙන අපේ ආර්ථිකය මේ නිසි මගට ගැනීමට කටයුතු කිරීම, මේක තර්මක විවාද සම්පන්න කාරණයක්. අපි දැක්කා ළඟදි දවසක එක්තරා කැබිනට් අමාත්‍යවරයෙක් කරපු යම්කිසි සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ඒ වගේම අපි දැක්කා මේ ගරු සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. අද කරු විමල් වීරවංශ මැතිතුමත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි කියන කාරණය ඉස්මතු කරා ගරු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්. එතකොට ඉන්දියාව මත රැඳෙන එක ආර්ථික උපාය මාර්ගයක් විදිහට මේ දවස්වල සාකච්ඡාවට ගන්නවා. මම දන්නේ ඒක කොතරම් දුරට අපිට යථාර්ථයක් කරගන්න පුළුවන්ද කියලා. මේ සාකච්ඡාව ගරු මන්ත්‍රීතුමනි මීට අවුරුදු 50කට ඉස්සෙල්ලත් සිද්ධ වෙච්චි සාකච්ඡාවක්. ඒක තරමක් යල්පැන ගිය එකක්. නමුත් අද එදාට වඩා ඉන්දියාව ප්‍රබල නිසා අපේ සමහරක් අය මේ කෙටි කාලීන වාසි වෙනුවෙන් පෙනී හිටිනවාද කියන කාරණය අපිට මතු කරන්න වෙනවා. දෙවැනි කාරණේ තමයි මේ ආර්ථිකයේ නිසි මගට හැරවීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන මේ අවුරුදු 75ක කාල සීමාව තුළ අපි අනුගමනය කරපු යම් යම් ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික මොඩලයන් අපි ප්‍රතික්ෂේප කරලා අලුත් එකකට යන්න ඕන කියන සාකච්ඡාවත් මේ වෙලාවේ සිද්ධ වෙනවා. ඉතින් අපි දැක්කා මේ පිළිබඳව අදත් මේ සභාවේ සාකච්ඡාවට ගැනුණා. මට ඉස්සෙල්ල කතා කරපු ගරු විජිත හේරත් මැතිතුමත් මේ පිළිබඳව එතුමාගේ අදහස් ඉදිරිපත් කළා. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සහ ආර්ථිකයේ සමහර තීරණාත්මක තීන්දුව తీරන සම්බන්ධයෙන් එතුමන්ලගේ අදහස ප්‍රකාශ වුණා. ගරු මන්ත්‍රීතුමනි, පහුගිය අවුරුදු 75ක කාල සීමාව අපි සම්පින්දණය කළොත් අපි අනුගමනය කරපු ආර්ථික මොඩලයන් වලට අපිට පේනවා මොඩල 10ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේවා එක්තරා විදියක ආර්ථික යුග, මේවා මේ හුදකලාව ස්වාධීන වෙච්ච ඒවා නෙමෙයි. අපි විවිධ අවස්ථාවන් වල විශ්වාස කළා මේ ආකෘතිය හරහා අපිට පුළුවන්කම තියෙනවා මේ ආර්ථිකය යම් කිසි නවීකරණය කිරීමක් නිසි මඟට ගැනීමක් කරන්න පුළුවන් කියලා. දැන් අපි පළවෙනි යුගය ගැන කතා කරොත් 1948 ඉස්සෙල්ල තමයි මේ යුගය ආරම්භ වුණේ. ඩී.එස්. සේනානායක මැතිතුමා ග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරනකොට අනුගමනය කරපු ආර්ථික මොඩලේ. ඒක මේ දේශීය ආර්ථිකය ආහාර අතින් සංපෝෂිත කිරීම ජනපීඩිත කලාපවලින් ජනපීඩනය අඩු කලාපවලට ජනතාව සංක්‍රමණය කිරීම ඒවගේම පැවති වැවිලි වතු ආර්ථිකය ආකාරයෙන් නරත්තු කරගෙන යෑම යටත්පීඩිත ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඒකට අලුත් වචනයක් එකතු කරලා නව යටත්පීඩිත ආර්ථික ප්‍රතිපත්තියට අවශ්‍ය කරන සානුබල සැපීම වගේ කාරණා තමයි සාකච්ඡාවට ගැනුනේ. මේ සිරනායක යුග දෙකක් තිබුණා. ඩී.එස්. සිරනායක මැතිතුමාගෙන් පස්සේ දඩි සිරනායක මැතිතුමාගේ පැත්තටත් රාජ්‍ය බලය සංක්‍රමණය වුණා. එතකොටත් තමන්ගේ පියා අනුගමනය කරපු ආර්ථික ආකෘතියට වඩා ලොකු වෙනසක් එතුමා කරන්න උත්සාහ කරෙත් නැහැ. එතුමත් විශ්වාස කළා මේ බතින් බුලතින් රටේ ආර්ථිකය සවිමත් කරන්න ඕන නිසා. එතුමට නමකුත් පට බැඳුනා බද්දුන් පියා කියලා. එතුමගේ පියා ජාතිය පියා වෙනකොට පුතා බද්දුන් පියා වුණා. ඉතින් එතුමාගේ කාල සීමාව තුළ එතුමා කීපවරක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කරා. එතුමාගේ කාල සීමාව තුළ අපිට පේනවා එම තීරණාත්මක කැපිපෙනෙන වෙනසක් මේ රටේ ආර්ථිකය සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තිබුණු ප්‍රශ්න ඒ ආකාරයටම පැවතියයි කියන එකයි අපේ විශ්වාසය. ඊළඟට අපි එනවා බණ්ඩාරනායක යුගයට. 1956 පිළිබඳව විවාද සම්පන්න අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් බණ්ඩාරනායක මැතිතුමාගේ කාල සීමාව තුළ අනුගමනය කරපු සමහර ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙරටේ ව්‍යවසාය පන්තියේ මුළුමනින්ම බිඳ වැටෙනයි කියන එකයි මගේ විශ්වාසය. ඔය ජනසතු කරන්නේ හරහා මේ බස් මුදලාල්ලාගේ තිබුණු බස් පවා ජනසතු කරා. සමහර අවස්ථාවල දේශීය වශයෙන් ආර්ථිකයට යම් කිසි තීරණාත්මක බලපෑමක් කරන්න පුළුවන්කම තිබුණු අංකුර ව්‍යවසායකයෝ සියලු දෙනා මේ කාල සීමාව තුළ විනාශ වුණා. ඉතින් අපි කතා කරනවා මේ ශ්වභාෂාව හඳුන්වා දීම පිළිබඳව. හැබැයි මං හිතනවා බණ්ඩාරනායක මහත්තයා ඉංග්‍රීසියෙන් හිතපු කෙනෙක් නිසා එතුමා ශ්වභාෂාව කියන එක ඉංග්‍රීසියෙන් කිව්වේ වැනි කිව්ලා. එතකොට සිංහල අය සිංහල භාෂාව වෙනුත් දෙමළ අය දෙමළ භාෂාව වෙනුත් වෙනත් භාෂාවන් කතා කරන අය වෙනත් භාෂාවලින් කටයුතු කිරීම සඳහා වන අවකාශය තමයි නිර්මාණය කරන්න ගිය. නමුත් දකුණට මේක එනකොට මේක සිංහල ඔන්ලි කියලාවා. උතුරට යනකොට මේක සිංහල විරෝධී අදහසක් බවට පත් වුණා. මේකේ අවාසනාව ඉරණම වුණේ අපේ පරම්පරාවේ බොහෝමයකට අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාව ලැබුණත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නැහැ. ජාත්‍යන්තරයට ගිහිල්ලා අපිට කතා කරන්න තිබුණු අවස්ථාව ඇහිරිලා ගියා. ඒ විතරක් නෙමෙයි එක පන්තියකට පමණක් රටේ රාජ්‍ය බලය, පාලන බලය, තීන්දු තීරණ ගැනීමේ බලය ඒකරාශී වුණා. ඊළඟට බණ්ඩාරනායක යුග දෙකක් තියෙනවා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ යුගය, ඊට පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ යුගය. එතුමියත් කීප වතාවක් අගමැති ධූරයේ දරුවා. හැබැයි තීරණාත්මක ලෙස 1977 යුගය ගැන තමයි බොහෝ පිරිස් කතා කරන්නේ. බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මැතිතුමාටත් වඩා වේගෙන් මේ ආර්ථිකය හැකිලවීමේ ක්‍රියාමාර්ගයකට නිරත වුණා. මේ ජනසතු කරන ව්‍යාපාරය තවදුරටත් වේගවත් කරලා 1972-74 ඉඩම් ප්‍රතිසංස්කරණ හරහා රන් පවුන් වතු, රුපියල් වතු ජනසතු කරලා ජනවසම, උසවසම, රාජ්‍ය වැවිලි සංස්ථා වගේ ඒවා ආරම්භ කරලා ඊළඟට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පටන්ගෙන විවිධ කර්මාන්ත මේ රට තුළ ආරම්භ කළා. හැබැයි අපි දැක්කා 1977 වෙනකොට මේ වැදගත්කම අපි හඳුනාගෙන තිබුණේ නැහැ. ඒ වගේ වැදගත්කම අපි තේරුම් ගැනීමට උත්සාහ කළෙත් නැහැ. ඒ වෙනකොට රටේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ සාකච්ඡාව වෙන දිශාවකට යොමු වෙලා තිබුණේ. මට මතකයි 1977 මැතිවරණ වේදිකාවල් වලට නැගපු බොහෝ කතිකයෝ අරගෙන ආවේ බීලූණු, මයිසූර් පරිප්පු, රෝස් පාන්, සීනිබනිස්. රැස්වීම අහන් හිටපු අයගෙන් අහනවා මේවා දැකලා තියෙනවද කියලා. ඒ නිසා 1977 වේදිකාව මුළුමනින්ම අරක් ගත්තේ බඩ. ඒ නිසා වේදිකාව තුළ සාකච්ඡා කරුණේ නිදහස් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට ගැලපෙනවයි කියන එක. එතකොට බණ්ඩාරනායක යුගයට පස්සේ ආවේ ජයවර්ධන යුගය. ජයවර්ධන යුගයේ මේ රටේ ආර්ථිකය ඉතාම තීරණාත්මක වෙනස්කම් ගණනාවක් කළා. ඒවා පිළිබඳව තමයි අදත් අපි සමහර අවස්ථාවල් වල සාකච්ඡා කරන්නේ. රාජ්‍ය විසාය පෞද්ගලීකරණය කිරීම, ඒ වගේම අපේ ආර්ථිකය මුළුමනින්ම ජාත්‍යන්තරයට විවෘත කිරීම, මේ වගේ ආර්ථිකය තීරණාත්මක ලෙස හැරවීම සඳහා යම් යම් දැඩි ක්‍රියාමාර්ගවලට ජයර් ජයවර්ධන ජනාධිපතිතුමාට යන්න සිද්ධ වුණා. මේකේ ප්‍රතිඵල අපි අගයලා බැලුවොත් අපිට පේනවා අපිට ලැබිච්ච සුද්ධ වාසියට වඩා අවශ්‍ය වැඩි. ඒ නිසා තමයි අදත් ජයවර්ධන යුගය පිළිබඳව කතා කරනකොට බොහෝ අය විචිකිච්ඡාවෙන් ඒ යුගය පිළිබඳ කතා කරන්නේ. මට මතකයි රාවේ පත්‍රයේ කතෘවරයා වික්ට්‍රයිවන් මැතිතුමා අවස්ථා ගණනාවක ජයර් ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වා දීමට සුවිශේෂී වචනයක් පාවිච්චි කළා. එතුමගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන නිසා මම මේ වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. නමුත් ජයර් ජයවර්ධන ජනාධිපතිතුමා කපටි නරියෙකුට තමයි උපමා කළේ. ඒක ඇත්ත. කාටවත් පෙනුනේ නැහැ මේ යුගයේ බැරෑරුම්කම පිළිබඳව. ඒ නිසා ජයර් ජයවර්ධන යුගය තුල නැවත වාරයක් මේ රටේ සංහිඳියාවට, මේ රටේ තරුණ අසහනයට කිසියම් ආකාරයක උඩගෙඩි දීමක් සිද්ධ වුණයි කියන එකයි මගේ විශ්වාසය. 1983 ආරම්භ කරනු උතුරු නැගෙනහිර බෙදුම් වාදයත්, ඒ වගේම දකුණේ තරුණයන්ගේ නැගිටීමත් දෙකටම ජයවර් ජයවර්ධන ජනාධිපතිතුමා අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය ඍජුව බලපෑමයි කියන එකයි මගේ විශ්වාසය. ඊළඟට අපි දැක්කා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගය. පසුගිය ඉරිදා එක්තරා සිංහල පුවත්පතකට කරු චම්පික රණවක මැතිතුමා දීලා තිබුණා ඉන්ටර්විව් එකක්, සම්මුඛ සාකච්ඡාවක්. මේ සම්මුඛ සාකච්ඡාව තුළ විවිධ කාරණා සාකච්ඡා කරලා තියෙනවා. එක වැදගත් කාරණයක් ඉස්මතු කරලා තියෙනවා. ඒ තමයි අපිට ආයෙ නම් ප්‍රේමදාස යුගයකට යන්න බෑ කියලා. මම දන්නේ එතුමා මොන අදහසකින් ඒක කිව්වද කියලා. ප්‍රේමදාස යුගය කිව්වම අපිට නම් මතක් වෙන ඉතාම භීෂණකාරී, ජීවිතයට අවදානම තිබුණු තරුණයන් සොයසෙවා මරණ යුගයක්. අපිට නම් මතක මේ කවුද එන්නේ මොනවද කරන්නේ අපි කරන කාලේ හිටපු නිසා අපිට ඒ සම්බන්ධයෙන් තියෙන්නේ පුදුමාකාර බියක්. ඒ විතරක් නෙමෙයි, අපිට දැනුම් තේරුම් එනකොට අපිට දැනෙනවා මේ යුගය තුල බලය රඳවා ගැනීම සඳහා යම් යම් මෙහෙයුම් කෙරුණා මිසක්කා ආර්ථිකයේ හැසිරවීම සඳහා තීරණාත්මක යමක් කෙරුණේ නැහැ. දුප්පත් මිනිසුන්ගේ බඩ පුරවන්නත්, නිවාස නැති අයට නිවාස දෙන්නත් මිස ආර්ථිකයේ ඔසවා තැබීම සඳහා වන තීරණාත්මක තීන්දුවක් තීරණයක් ගන්න හම්බුනේ නැහැ. ඒ නිසා මං හිතනවා කරු චම්පික රණවක මැතිතුමා මේ සියලු කාරණා, අපි එක කාලේ විශ්වවිද්‍යාලයේ හිටපු අය, ඒ නිසා මං හිතනවා මේ සියලු කාරණා එකට ගොනු කරලා තමයි මේ ප්‍රේමදාසිගේකට ආපහු නම් යන්න බෑයි කියන ප්‍රකාශය කරන්න ඇත්තේ. ඊළඟට අපි එනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන කාල සීමාවට. ඉතින් බොහෝ අය එතුමියගේ පාලන කාල සීමාව පිළිබඳව කතා කරන්නේ වචන තුනකින්. ඒ කාලේ පුස්වැඩිල්ලක් පත් වුණා කියලා. ඒ කියන්නේ මහා ලොකුවට යමක් කෙරුණු කාලයක් විදිහට ඒ යුගය අපි දකින්නේ නැහැ. ඒ නිසා මම ඒ යුගය පිළිබඳව කතා කරන්න කල්පනා කරන්නේ නැහැ. ඊළඟට අපි එනවා මහින්ද රාජපක්ෂ යුගයට. ඉතිහාසයේ කවදා හරි කෙනෙක් ලියනකොට මේ යුගය පිළිබඳව ලියයි. අපි දන්නවා මේ කාල සීමාව තුළ ඉතිහාසයේ තීරණාත්මක වෙනස්කම් ගණනාවක් සිදු වුණා අපේ රටේ ආර්ථිකයේ. අලුත් වරායවල්, ගුවන් තොටුපළවල්, මහාමාර්ග, දුම්රිය මාර්ග, නිවාස පානීය ජලය
ගරුමන්තුමතාව විනාඩි දෙක කාලයක් තියෙනවා
මේ වගේ බොහෝමයක් දේවල් සිද්ධ වුණා ඒ නිසා අදත් මේ රටේ මිනිස්සු කතා කරන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ පිළිබඳව ඔබතුමාට වෙලාව වැරදුනාද මන් දන්නේ මට විනාඩි 18ක් තියෙනවා කිව්වා
මන්තුමා පටන් ගත්තේ 12යි 7ට 6ට එතකොට තව විනාඩි දෙක කාලයක්
තියෙනවා දෙකක් විතර දෙන්න පුළුවන්
ඒකයි තව විනාඩි දෙකක් තියෙනවා
නෑ නෑ මං කියන්නේ අතිරේක
නෑ ලන්ච් එකකුත් තියෙනවා
12 මට විතර දෙන්න පුළුවන්
තව කතියකුත් ඉන්නවා
එනිසා අපි අපේ ආර්ථික මොඩලය තීරණය කරද්දී මේ සියලු යුගවලින් අපි ලැබපු අත්දැකීම් මුල් කරගෙන අපි අපේ ආර්ථිකයේ තියෙන සුවිශේෂී තත්ත්වයන් පහක් අවබෝධ කරගන්නට ඕන. පළවෙනි එක තමයි මානව සහ භෞතික සම්පත් අපි කොහොමද උපයෝගී කරගන්නේ. දෙවෙනි එක තමයි මේ මානව සහ භෞතික සම්පත්වල කාර්යක්ෂමතාවය කොහොමද අපි ඉහළ නංවන්නේ. තුන්වෙනි එක තමයි අර්බුදකාරී අවස්ථාවකට අපි මත අපිට රැඳෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි කොහොමද ක්‍රියාවට නැග්ගන්නේ බොහෝ අවස්ථාවල මේක හඳුන්වන්නේ self reliance කියලා ඊළඟට හතරවෙනි කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි මේ ආර්ථිකයේ පුරා විහිදී යන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 5ක් ගන්න පුළුවන් ඔබතුමාට
ආර්ථිකයේ පුරා විහිදී යන බලපෑමක් ඇති කළ ආකාරයේ බලපෑමක් ඇති කරන්න පුළුවන් ආකාරයට අපි ආර්ථිකය කොහොමද ප්‍රචාරණය කරන්නේ පස්වෙනි කාරණය තමයි මේ සම්ප්‍රදාය මත රඳී පවතින අතර වාලේ අපි කොහොමද අපේ ආර්ථිකය නවීකරණයකට යොමු කරන්නේ ගරු මන්ත්‍රීතුමනි මට කාලය ලැබිච්ච නිසා මම කැමති මේ කාරණා පහ පිළිබඳව යම්කිසි සංක්ෂිප්ත සාකච්ඡාවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. පළවෙනි කාරණේ තමයි මානව සහ භෞතික සම්පත් අපේ රටේ විතර ඌන උපයෝජනයකට ලක්වෙච්චි රටක් මම දැකලා නැහැ. මම දැක්කා මේ ළඟදී පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ වසරකට මසකට වැය කරන මුදල පිළිබඳව පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා විසින් කරන පැහැදිලි කිරීමක්. පඩිගෙවන්න විතරක් රුපියල් මිලියන 638ක් ගෙවනවා. රුපියල් මිලියන 4.5ක වතුර බිලක්. මිලියන 40ක විදුලි බිලක්. අපිට ආණ්ඩුව නරතු කරන විශ්වවිද්‍යාල 22ක් තියෙනවා. එතකොට අඩුම ගානේ බිලියන 18ක් අපි මේ විශ්වවිද්‍යාල මසකට නරතු කරන්න වීදම් කරනවා. හැබැයි එළියට උපාධිධාරීන් බොහෝමයක් රැකියා පොලිං වල. මම පසුගිය දවසක කිව්වා සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත්ත අයටත් සේවා වියුක්තියක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අතාරින්න භෞතික සම්පත් මේ රටේ මානව සම්පත් සක්‍රීය ලෙස පාවිච්චි කරන්න අපිට තියෙන උපාය මාර්ගය මොකද්ද? ඒ නිසා තේරෙන භාෂාවෙන් කිව්වොත් රස්සාවල් දෙන්නේ කොහමද? පුරන් වෙලා තියෙන කුඹුරු කොහමද අපි වැඩ කරන්නේ? ආහාර නිෂ්පාදනය ඉහළ නංවන්නේ කොහමද? මේවා තමයි අපි සාකච්ඡාවට ගත යුතු කාරණා. දෙවෙනි කාරණය ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රොඩක්ටිවිටි එක ඵලදායිතාව ඉහළ නංවන්න. තවම අක්කරයකින් බුසල් 40 නම් ගන්නේ, තවම පොල් ගාකින් අවුරුද්දට පොල් ගෙඩි 30 නම් කඩන්නේ, මේකේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කාරණය පිළිබඳව අපි සැලකිල්ල දැක්විය යුතුමයි. තුන්වෙනි කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි මේ self reliance කියපු කාරණේ. මන්ත්‍රීතුමනි මේ reliance කියන එක අර්ථ දක්වලා තියෙන්නේ on our own power and resources rather than those of others. කිසියම් රටකට යම්කිසි අර්බුදකාරී අවස්ථාවක තමන්ගේ තියෙන බලය සහ සම්පත් මත රඳන්න පුළුවන් ආර්ථිකයක් හදන්න පුළුවන්කම තියෙනවා නම් ඒ ආර්ථිකය self reliance එකක්. අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. අපි එතෙන්ට යන්න උත්සාහ කරමින් හිටියා. එක්තරා අවස්ථාවක අපි ඒක මුළුමනින්ම පිඳ වැට්ටුවා. තුන්වෙනි හතරවෙනි කාරණේ තමයි මම සඳහන් කරපු මේ ආර්ථිකයේ පුරා බලපෑමක් ඇති කළ හැකි වැඩසටහන පිළිවෙලක් අපි කොහොමද කරන්නේ? මුලස්තුනාට උඩ මන්ත්‍රීතුමනි, අදත් අපි බොහෝ තැන්වල දකින්නේ මේ හුදකලාව ක්‍රියාත්මක කරන දේවල්. එදා ප්‍රශ්න වලට අපි උත්තර දෙන ඒවා තමයි අදත් කරන්නේ. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා නම් ආර්ථිකයේ කේන්ද්‍රය ශක්තිමත් කරලා මේ කේන්ද්‍රය මත ඇති කරන ප්‍රගතිය ආර්ථිකයේ පුරා විසිර යන ආකාරයට හසුරවන්න මම හිතනවා අපේ ආර්ථික මොඩලය සාර්ථක වෙයි.
තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
එතකොට කරු මන්ත්‍රීතුමනි, මා කියපු අවසාන කාරණේ තමයි මේ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් අපි නවීකරණයට යන්නේ කොහොමද? දැන් මම උදාහරණයක් විදිහට ගන්නම් කරු මන්ත්‍රීතුමනි, අපේ යැපුම් කුසි කර්මාන්ත අංශය. මේක හුඟක් වෙලාවට අපි අතහැරලා දැම්මා. අපේ ලදරු කර්මාන්ත අපි හුඟක් වෙලාවට මේක අතහැරලා දැම්මා. මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? මේවා සම්ප්‍රදායිකයි කියලා අපි අතහැරියා. මේකට නවීකරණය අපි කැඳෙව්වේ නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි දැන් එදා තමන්ගේ කුඹුරෙන් වීපසල දෙකක් ගත්තායත් දැන් කුඹුර පාළුවෙන් ඇරලා ළඟ තියෙන කඩේට ගිහිල්ලා හාල් සේරුවක් අරගෙන ඇවිල්ලා වේල පිරිමා ගන්න තැනට අපි පත් වෙලා තියෙනවා. තමන්ගේ වත්තේ තියෙන පොල් ගා කපලා පන්සලේ තියෙන උත්සවයට වේදිකාව ගන්න දීපු අය ආයෙ පොල් පෙලයක් හදපු නැති නිසා දැන් පොල් ගෙඩියක් ගන්න කඩේට යනවා. මේක තමයි ඇත්ත. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ අපේ දේශීය ආර්ථිකය රැඳිලා තියෙන මේ ඉතා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ නිසා අපේ ආර්ථිකය කිසියම් ආකාරයක ඉහළ පිම්මක් පනින්නට ඕන නම් මේ පස්වැදෑරුම් වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙන්න ඕනයි කියන විශ්වාසයෙන් මම කතාව නතර කරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. The sitting temporarily suspend for lunch until 1 p.m.